صعب. තෙරුවන් ගුණ වන්දනාව මාගේ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අද දින විශේෂ දවසක් සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ කඨින පූර්ණෝත්සවය පැවැත්වෙන දවසයි. එහි ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ වීරද සොවිසාමැතිතුමා. එතුමා හිටපු හමුදා ප්‍රධාන නිලධාරියෙක්. ඒ වගේම එම මැතිනිය කුමාරද සොවිසා මැතිනිය ඇතුළු පින්වතුන් සහ භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ දායක පින්වතුන්, මේ මොහොතේ අපි සම්බුද්ධ වන්දනාව කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාල් ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේහි සම්භෝ විඤ්ඤෝ හේති. ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා. ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාරති. සංඝරතනං යාව නිබ්බානං සරණං. වන්දාමි චේතියං සම්භං සබ්බධානේ සුපතිට්ඨිතං. ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං. ඝනසාරප්පදිත්තේන දීපේන තමදං. තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ. වන්න ගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තසි. පූජයාමි මුනින් තස්ස සිරිපාදස. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා. සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ. ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං. ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං භයං. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ. ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං. ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං භයං. සංගෝති ලෝක සරණෝ සංගෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංගෝ මේ සරණං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා ජයෝ මුනින් ධස්ස සුභෝති මූලේ අහෝ සිමා රස්ස පරාජයෝසි උග්ගෝසයුං දේව ඝනා ප්‍රසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන් සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු 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 2016 වසරේ 10 මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන වසක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනයක් තිබ්බා නිරතුරුවම සිදු කරන. ඒ ප්‍රාර්ථනය මෙහිමයි. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු. දසබල බුදුන් නම් සෙල් මුදුන තින්මතු වූ නිවන් නම් මහා සමුදුර කෙළවර කොට ඇති සතතින් අරි අටැඟි මග සිලිලින් සිහිල්ලෝ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සහු සතන් සනහා සාදු කියන්නේ සාදු සාදු අද කඨින පූර්ණෝත්සවයේ දවස කෙටි දේශනයක් නමුත් පින්නතුන්ට අපි කල්පනා කළා කොහොමද සාසන ධර්මයට ඇතුල් වෙන්නේ කොහොමද සාසන ධර්මයේ අධිගමයන් ලබාගන්නේ මාර්ගඵලයන් ලබාගන්නේ ඊළඟට දෙවෙනි මාර්ගඵලය ලබන්න මොනවද අපි කරන්න ඕන තුන්වෙනි මාර්ගඵලය ලබන්න මොනවද අපි කරන්න ඕන හතරවෙනි මාර්ගඵලය ලබන්න කුමක්ද අපි කරන්න ඕන කියන කාරණය සූත්‍රයක් ඇසුරෙන් බොහොම ලස්සනට කියා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සූත්‍රය ඇසුරෙන්ම කියා දෙන්නද කියලා අපි කල්පනා කළා සංයුත්ත නිකායේ ඛණ්ඩක වගේ තියෙන සූත්‍රයක් තමයි මේ සීල සූත්‍රය කියන සීලය මුල් කොට වදාළ දෙසුම මේ සූත්‍ර දේශනාව අපිට අරිහත්වයේ දක්වා ඒ වගේම අරිහත්වයෙන් පස්සේ කරන්න ඕන මොනවද කියන එකත් බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා ඒ කෙටි කාලය ඇතුළත අපිට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රමාණයක් අපි පැහැදිලි කරගමු අනිකුත් දේශනාවන් වලින් බොහෝ කරුණු පින්වතුන්ට මතක් කරලා තියෙනවා ඒ කරුණු අතර යම්කිසි කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් මේ කරුණු පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා සාදු මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා මේ දක්වා ඒ ශාසන ධර්මය ඒ ආර්ය ධර්මය පවත්වාගෙන ආපු ඒ මා ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු. සීල සූත්‍රය ඒකං සමයං ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච මහා කොට්ටිතෝ භාරාණසියන් විහෙරති ඉසිපතනේ මිගදාය. අතකෝ ආයස්මා මහා කොට්ටිතෝ සායන් සමයන් පටිසල්ලානා වුට්ටිතෝ යේනාස්මා සාරිපුත්තෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තා සාරිපුත්තේන සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං කරණීයං විතී සාරෙත්වා ඒකමන්තන් නිසීදී ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා මහා කොට්ටිතෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතන්ද වෝච සීලවතා ආවසෝ සාරිපුත්තං භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාර සම්භාති. මහා කොට්ටිත කියන මේ ස්වාමින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා සිල්වත් පුජ්‍යලෙක්. ඒක කියන්නේ නිවන් දකින්න නිවන් මඟ තෝරගන්න මහන්සි වෙන පුජ්‍යලෙක් කියන එක. දැහැමි පුජ්‍යලෙක් මේ නිවනට පිවිසියාම ඒ පිවිසෙන කෙනා කුමක්ද කරන්න ඕන? තමන්ගේ සිල්වත්කම දියුණු කරගන්න. ඒ සිල්වත් කෙනාට තියෙන පළවෙනි අභියෝගය තමයි පළවෙනි මාර්ගඵලය ලැබීම. නේද? නැත්තම් අපි හැමදාම සිල්වත් විදියට ඉඳලා හරියන්නේ නැහැ. සිල්වත් කෙනාගේ පළවෙනි අභියෝගය මොකද්ද? පළවෙනි මාර්ගඵලය ලබන්න ඕන. ඒ සිංහල තේරුමත් පින්නතුන්ට සඳහන් වෙන විදියටම මම කියන්න කැමතියි. ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්‍යානන් වහන්සේත් ආයුෂ්මත් මහා කොට්ටිතයන් වහන්සේත් වැඩවාසය කළේ බරණැස ඉසිපතන මිගදාය නම් වූ වනසෙනසුනේ. එදා ආයුෂ්මත් මහා කොට්ටිතයන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිට ආයුෂ්මත් සාරිපුත්‍යානන් වහන්සේ වැඩ සිටිය තැනට පැමිණුණා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්‍යානන් වහන්සේ සමඟ සතුටු කතා බහ කළා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේදීලා එකත්පසක වැඩ සිටියා ආයුෂ්මත් මහා කොට්ටිතයානන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්‍යානන් වහන්සේට මෙකරුණ විමසුවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්‍යයනේ, සිල්වත් භික්ෂුවක් විසින් මොන වගේ දෙයක් නුවණින් විමසිය යුත්තේද කියලා විමසනවා. සිල්වත් භික්ෂුවක් විසින්, එහෙම නැත්නම් ධාමයට යොමු වෙච්ච සිල්වත් උපාසකයෙක් විසින්, උපාසිකාවක් විසින්, මේනින් වහන්සේ නමක් විසින් කුමක්ද විමසන්න ඕන, කුමක් ගැනද අසන්න ඕන, කුමක් ගැනද දැනගන්න ඕන, කුමක් ගැනද මනසිකාරය දෙන්න ඕන කියලයි මේ අසන්නේ මහා කුණ්ඩිත ස්වාමින් වහන්සේ අහන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මුළු මහත් ලෝකයේම බුදුරජාණන් වහන්සේට දෙවෙනි වෙන ප්‍රඥා මහිමේ තිබුණු මහරහතන් වහන්සේ. ආයි වෙන කෙනෙක් නැහැ ලෝකේ දෙවෙනි එක්කෙනෙක්. ඔන්න කවුරු හරි හිතනවා නම් අහවල් කෙනා ලෝකේ දෙවෙනි කියලා, බුදුරජාණන් වහන්සේම නම් කරලා තියෙනවා ලෝකේ මහා ප්‍රඥාවන්තයන්ගෙන් බුදුරජාණන් වහන්සේට පමණක්ම දෙවෙනි වූ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්තයි. සීලවතා අවසෝ කොට්ටිත භික්ඛුනා පංච උපාදානස්කන්ධා අනිච්ඡෝති දුක්ඛෝති රෝගතෝ ඝණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනන්තෝ යෝනිසෝ මනසිකාර තම්බා කතමේ පංච සෙය්‍යති දං. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධෝ, සීලවතෝ කොට්ටිත භික්ඛුනා ඉමේ පංච උපාදාන කන්දා අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තත් අනත්තෝ යෝනිසෝ මනසිකාර ධම්මා. දැන් මේ සිල්වත් කෙනාට කියනවා මෙන්න මේකයි කියන්න ඕන කියලා මහා කොට්ටිත හඳුරන් වහන්සේට මතක් කරනවා. ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත, පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, සරව ගෙඩියක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන්, සිඳී බිඳී යන දෙයක් වශයෙන්, මම මගේ යන කරුණෙන් හිස්සූ දෙයක් වශයෙන්, තමා වසඟෙහි පවත්වා ගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමස විමසා බැලීම තමයි සිල්වත් භික්ෂුව විසින් කළ යුත්තේ. කවර පංච උපාදානස්කන්ධයත් ගැනදයක් කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත, මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, තමා වශයෙන් පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලීම තමයි සිල්වත් භික්ෂුව විසින් කළ යුත්තේ කියලා මතක් කරනවා. දැන් අපි හරියට තේරුම් ගත්තේ නැති තැනක් තියෙනවා. මෙච්චර පොත්වල මේක තියෙද්දිත් අපිට මේ ධර්මයේ ප්‍රකට නොවන්නට වැරදිච්ච තැනක් තියෙනවා. මුළු රෙදි මහන මැෂිමම තිබෙලා පෙන්වතුන් දන්නවා ඉතාම වටිනාකමින් අඩුණු ඉදිකට්ට නැති වුණොත් මොකද වෙන්නේ? රෙදි මහනක එතනම ඇන හිටිනවා. ඒක මැහෙන්නේ නැහනේ. හැබැයි වටිනාකම බොහොම පොඩි, පොඩි දෙයයි අඩු, මැෂිමම තියෙන ඉදිකට්ට නැහැ. ආන්න ඒ වගේ පොඩි තැනකින් ධර්මය අනවබෝධය නිසා හෝ අත්‍යරදීමක් නිසා හෝ සිදුවොත් ධර්මයේ ප්‍රතිලාභය අපිට ලැබෙන්නේ නැතුව යනවා. ඒක තමයි ස්වභාවය. රථ වාහනයක් වුණත් එහෙමයි. රථ වාහනේ සියල්ලම තියද්දි එක රෝදයක් නැති වුණොත් රෝද හතරේ වාහනේම යනවද? වාහනේම එක තැන. බැටරිය නැති වුණොත් ඔක්කොම වාහනේ තියෙනවනේ පේන්න. හැබැයි එකයි අඩු. එකක් අඩු නිසා වාහනේ පණ ගැන්වෙන්නේ, වාහනේට යන්න බෑ. ඒ නිසා එකක්වත් අඩු නැතුව අපි තේරුම් කරගන්නට ඕන. එක වරද්දක් මම පෙන්වලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ නිස්සාරත්වයේ බලන්න කියන්නේ කයේද පංච උපාදාන ස්කන්ධේද? දැන් මේ කීප ටිකෙන් බලන්න අහලා. පංච උපාදාන ස්කන්ධේ නිස්කාරය බලන්න කියලා කියන්නේ ශරීරයේ සරවලේ තියෙනවා කියලා හැම නෙමෙයි නේද? අර උදාහරණයක් දෙන්නේ මොන වගේද මේක දකින්න කියන්නේ? රෝගයක් වගේ. රෝගයක් වගේ දකින්න කිව්වහම එයා රෝගෙ මිදෙන්න නේද බලන්නේ? පංච උපාදාන ස්කන්ධේ මිදෙන්න බලන්න ඕන. මේක සරව ගෙඩියක් වගේ දකින්න කියනවා. සරව ගෙඩියක් අපි බොහොම ආසාවෙන් තියාගෙන ඉන්නවද? නෑ, ඒක මිරිකලා අයින් කරන්න තමයි බලන්නේ. ඒ වගේම හුලක්. හුලක් කියන්නේ මොකද්ද කියලා දන්නවද? අර රැට මේ ඉස්සර ටෝච් එකක් නැති කාලේ මිනිස්සු කරවල නැති කරගන්න මොකද අරගෙන යන්නේ? හුලක් අරගෙන යනවා. ඒ තහුලක් කියලා කියනවා අර උලක ගින්දර තවරපු එකට. ඒ වගේ හුලක් අරගෙන යනකොට ඒක ඇත්තෙන්ම අරගෙන යන මිනිස්සේ හරි පීඩාවක් වෙදින්නේ. මේක කොයි වෙලාවේ තියෙනවද කියලා තමයි කල්පනා කරගෙන යන්නේ. ඇයි? කොච්චර හරි පිච්චෙනවා අර ගිනි දැල් වැටිලා. පිච්චෙනවා, තමන්ට වේදනාවක් ඇති කරනවා. පීඩාවක් වශයෙන් දකින්නට ඕන, ආබාධයක් වශයෙන් දකින්නට ඕන. ඒ විතරක් නෙමේ, අනුන්ගේ දෙයක් වශයෙන් දකින්නට ඕන, සිඳී බිඳී යන දෙයක් වශයෙන් දකින්නට ඕන. මම මගේ යන කරුණින් හිස්සූ දෙයක්. මම මගේ කියලා මේ ගන්න එක තුල තියෙන මහා හිස් බවක් තියෙන්නේ. මම කියන වචනේ තමයි මේ ලෝකේ තියෙන ලොකුම හිස් වචනය. බොරුම බොරු වචනය කියලා දකින්න ඕන. ඔන්න එක කරුණක්, එක පැත්තක්. ඊට පස්සේ තව පැත්තක් අපි වරද්දගෙන තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධේ විග්‍රහය. ඊට පස්සේ තව පැත්තක් අපි වරද්දගෙන තියෙනවා. ජනප්‍රියව අපි කතා බහ කරන අතරේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වරද්දගෙන තියෙනවා. දැන් ওই ටික වරදුනහම මැද නේද? නිවනින් තොර වෙන්න ওই ටික වරදුනහම හොඳටම ඇති. හැබැයි සූත්‍රයේ ධර්මයේ හරියටම පැහැදිලි කරලා තියෙනවා අදාළ විය යුතු තේරුම් ගත යුතු වටහා ගත යුතු කරුණු එලෙසම. අපි ඒ කරුණු එලෙසම බලන්නට ඕන. ඊළඟට අපි හිතනවා අපි දන්න අනිත්‍ය දුක්ඛ තමයි මේ කියන්නේ. මේ අපි දන්න පංච උපාදානස්කන්ධයම තමයි මේ බලන්න කියන්නේ. මේ තියෙනවනේ අගේට සූත්‍රේ තියෙනවනේ කියලා හිතනවා. ඔව් ඒක හරියට තියෙනවා. ඒ දේවල් අපි හරියට ඉගෙන ගන්න ඕන. තේරුම් කර ගන්න ඕන. අවබෝධයෙන් වටහා ගන්න ඕන. තානංකෝ පනේතං ආවසෝ විජ්ජති යං සීලවා බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡෝති දුක්ඛෝති අනාත්තෝති යෝනිසෝ මනසිකරෝතෝ සෝතාපට්ටි ඵල සච්චිකිරියාති. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලාගෙන යනකොට සඳහන් වෙන්නේ ප්‍රිය ආයශම තුනේ සිල්වත් භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තමා වශයෙන්ගේ පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමස විමසා බලනකොට සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන යන කරුණ කරුණක් ඇද්ද එය සිදුවන්නේමය. ඒ කියන්නේ මේ විදියට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලාගෙන යනකොට මොකද වෙන්නේ? අපිට සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන කාරණය. අපේ දේශනාවන් හැම එකේදීම මට කියන කතාවක් තමයි ආමඳුර හැමදාම කියන්නේ පංච උපාදානස්කන්ධේනේ කියලා කියනවා. එතකොට මේ ධර්මයෙන් පැහැදිලි වෙනවා නේද හැමදාම අපි බලන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනම තමයි. ආයි වෙන ධර්මයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේත් හැම සූත්‍රයේම දේශනා කරේ කොයිමින් ගියත් කාටවත් තේරුම් නැති වුණාට ඒක දන්න කෙනා දන්නවා පංච උපාදානස්කන්ධයයි ත්‍රිලක්ෂණයටයි තමයි එන්නේ හැම සූත්‍රයක්ම. එහෙම නැතුව මේ ත්‍රිලක්ෂණයෙන්තරව පංච උපාදානස්කන්ධයෙන්තරව දහමක් නැහැ. ඒ නිසා අපි බැලිය යුත්තේ මාර්ගඵල අවබෝධය සඳහා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය. හැමදාම අපි පංච උපාදානස්කන්ධයේ තියෙන මායාව, පංච උපාදානස්කන්ධයේ තියෙන නිස්සාරතාවය දිගටම පැහැදිලි කරන එක තමයි අපි මේ වැඩසටහන් වලින් හැම වැඩසටහනකින්ම අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි කරන දේ බුද්ධ දේශනාව, බුදුරජාණන් වහන්සේගේ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ නිවැරදිම මාර්ග උපදේශය තමයි අපි අනුගමනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. අවබෝධයෙන්ම දැන් දේශනා කරන්න පටන් අරගෙන වසර 12කටත් වැඩි කාලයක් වගේ ගත වෙනවා. ඒ කාලය තුල ඒ අවබෝධයටපත් වෙච්ච පිරිස ඉන්නවා, අවබෝධයට ලං වෙච්ච පිරිස ඉන්නවා, ඒ ගැන සිතේ සතුට ප්‍රසාදය තියෙන පිරිස ඉන්නවා, ඒ ධර්මයෙන් සැනහෙන පිරිස ඉන්නවා. ඒ ගැන අපිට සතුටක් ලැබෙනවා. ඊළඟට තියෙන දෙයක් තමයි සෝතාපට්ටි මාර්ගඵලයටපත් වෙච්ච වුණාම අපි මොකද්ද කරන්න ඕනේ? ඊළඟට මොකද්ද කරන්න තියෙන භාවනාව? ඉතින් සමහර අය හිතනවා එක එක භාවනා ක්‍රම ගැන හිතනවා, නොයෙකුත් විචිකිච්ඡාවල් තියෙනවා, මම මොනවද මේ කරන්න ඕනේ එතනින් පස්සේ කියලා. අන්න ඒ කරුණටත් ඒ විචිකිච්ඡාවලත් මේ සූත්‍රෙහි තාම පැහැදිලි උත්තරයක් ලබා දෙනවා. මේක ඉගෙන ගත්තාම ආයි මේ සැකයක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? දැන් මම මේක දේශනා කරලා තියෙනවා මගේ වචන වලින්. නමුත් මේ සූත්‍ර දේශනාවෙත් අපි බලමු කොහොමද ඒක කියවෙන්නේ කියලා. සෝතාපන්නේන ආසෝ සාරිපුත්තම් භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාර තබ්භාති. එතකොට ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයනනි, සෝතාපන්න වූ භික්ෂුව විසින් නුවණින් විමස විමසා බැලිය යුත්තේ කවරක්ද? දැන් ඔන්න මාර්ගඵලයේ ලබලා තියෙන්නේ හරියට නෙවැරදිව නුවණින් දහම තමන් දැකපු කෙනාට, ඒ කියන්නේ අවබෝධය ලැබූ කෙනෙකුට මූලික වශයෙන් සංයෝජන තුනක් සිඳලා අවබෝධය ලැබූ කෙනෙකුට ඊළඟට මොනවද ප්‍රකට කරන්න, ප්‍රගුණ කරන්න, මානසිකාරයේ දෙන්න තියෙන්නේ කියලා බලනවා. සෝතාපන්නේපි කෝ ආවසෝ කොට්ටිත භික්ඛුනා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්ඡෝති දුක්ඛෝති අනාත්තෝති යෝනිසෝ මනසිකාර තබ්භා තානං කෝ පනේතං ආවසෝ විජ්ජති යං සෝතාපන්නෝ භික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡෝති දුක්ඛෝති අනාත්තෝති යෝනිසෝ මනසිකරෝතෝ සකදාගාමි ඵලං සච්චිකිරියාති. ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත සෝතාපන්න භික්ෂුව වුණත් ඔය පංච උපාදානස්කන්ධයමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් තමා වශයෙන් පාත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලිය යුත්තේ. ප්‍රිය ආයුෂ්මත්නි සෝතාපන්න භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තමා වසඟේ පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසන බලනකොට සකදාගාමී ඵලය සාක්ෂාත් කරන්නේ යන කරුණ ඇත්තද එය සිදුවන්නේමය. දැන් කුමක්ද අපිට කරන්න තියෙන්නේ ඊළඟට? පංච උපාදානස්කන්ධයෙන් සම්පූර්ණ සිඳිලා නැහැ, සංයෝජන තුනක අඩුවක් විතරයි යාට දැනෙන්නේ. මෙයාට තාමත් තියෙනවා අර උපාදානස්කන්ධේ ලක්ෂණ ටික තියෙනවා. එහෙම නැත්නම් අපි එකට කියන උපාදාන ස්කන්ධේ වේගය තියෙනවා. අපි නිතරම මතක් කරනවා සම්පූර්ණයෙන් උපාදාන ස්කන්ධය දුර වෙලා නැහැ. එයා හරියට අර තටු සිඳුණු ගිරවෙක් වාගේ කියන එක අපි මතක් කරනවා. උපාදාන ස්කන්ධ බලයක් තියෙනවා. නමුත් මේ බලය ප්‍රබල නැහැ කියන කාරණය අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට එයාත් මොකද කරන්න ඕනේ ඊළඟට? පංච උපාදානස්කන්ධයම දිහාමයි බලන්නේ, අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ. ශරීරයේ දිහාද බලන්නේ? නෑ, පංච උපාදානස්කන්ධය දිහා බලන්නේ. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. අපි ඒක කෙටියෙන් මතක් කළොත් අපේ ආධ්‍යාත්මය. අපේ ආධ්‍යාත්මය ගැනයි අපි මේ බලමින් කටයුතු කරමින් සිටින්නේ. දැන් වෙන දෙයක් අපිට බලන්නට නෑ පින්නතුනි. ආධ්‍යාත්මය ගැන හැරෙන්නට වෙන දෙයක් බලන්නට නෑ. ඒ විදියට බලාගෙන යන කෙනාට ඊළඟට ඇති වෙන දේ තමයි පින්නතුනි, සකදාගාමි ඵලය ලබන්න මොනවද කරන්න ඕන කියන කාරණය. සකදාගාමිනා ආසෝ සාරිපුත්තම් වික්ුණා කතමේ යෝනිසෝ මනසිකාර තබ්බාති. එතකොට ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයනි, සකදාගාමි වුණු භික්ෂුව විසින් නුවණින් විමස විමසා බැලිය යුත්තේ කවර දෙයක්ද? දැන් සෝතාපට්ටි වෙච්ච කෙනා ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගෙන යනවා, සකදාගාමි ඵලයටපත් වෙනවා. සකදාගාමි ඵලයටපත් වීම සඳහා කරන්න ඕන දේ තමයි මේ පැහැදිලි කරන්නේ. සකදාගාමි නා වූ ආවසෝ කුට්ඨිත බික්ුණා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්ඡෝති දුක්ඛෝති අනාත්තෝති යෝනසෝ මනසිකාර තබ්බා තානංකෝ පනේතං ආවසෝ විජ්ජති යං සකදාගාමි බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡෝති දුක්ඛෝති අනාත්තෝති යෝනිසෝ මනසිකරෝතෝ අනාගාමි ඵලං සච්චිකිරියාත. ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත, සකදාගාමි භික්ෂුව උනාත් ඔය පංච උපාදානස්කන්ධයමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් තමාව සැඟේ පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමස විමසා බැලිය යුත්තේ. ප්‍රිය ආයුෂ්මතුනේ, සකදාගාමි භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් තමා වශයෙන් අනාත්ම වශයෙන් තමා වශයෙන් පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බලනකොට අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නේ යන කරුණ ඇත්තක්ද ඒ සිදුවන්නේ. දැන් සකදාගාමි වෙච්ච කෙනත් කරන්නේ මොකද්ද? තවදුරටත් තියෙන. ඒකයි අපි දේශනාවන් වලට සහභාගී වෙනකොට හැමදාම මනස ඉහළට යනවා කියලා කියන්නේ. ඇයි අපි දේශනාවන් වලින් හැමදාම මතක් කරන්නේ කුමක් ගැනද? පංච උපාදානස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ මායාව, නිස්සාරත්වය ගැන කතා කරන්නේ. එතකොට සීලවන්ත කෙනාට පළවෙනි මාර්ගඵලයට එන්න, පළවෙනි මාර්ගඵලවලට පත් වෙච්ච අයට දෙවෙනි මාර්ගඵලයට එන්න, දෙවෙනි මාර්ගඵලයට ආපු කෙනාට තුන්වෙනි මාර්ගඵලයට එන්න, තුන්වෙනි මාර්ගඵලයට ආපු කෙනාට හතරවෙනි මාර්ගඵලයට ගමන් කිරීමට අවශ්‍ය කරන ශක්තියින් ගොඩ නැගෙනවා. ඒ නිසා තමන්ගේ සිත පැහැදිලි වෙනවා. තව තවත් පංච උපාදානස්කන්ධයේ නිස්සාරත්වය පිළිබඳවම දේශනාවන් වලට අහුම්කම් දෙනවා, මානසිකාරය දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාව නේද අපි කරලා තියෙන්නේ? දැන් හොඳින් තේරුම් ගන්න. එහෙනම් අපි පංචඋපාදානස්කන්ධේ නිස්සාරත්වය පිළිබඳව මනසිකාරයේ යෙදිලා තියෙනවා. එහෙනම් තථාගතයන්න් වහන්සේ දේශනා කරපු ධර්මයේම අපි ප්‍රකට කරලා තියෙනවා. ශරීරය නන් නෙමෙයි මේ තියෙන පංචඋපාදානස්කන්ධේ නිදහස් වීම කියන කාරණයට උපකාරක වෙන්න තමයි අපේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රිය ආයුෂ්මත් කොට්ටිස සකදාගාමි භික්ෂුව ඔය පංච උපාදාන ස්කන්ධෙම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලන්නේ අනාගාමි ඵලයට එන්න. ඊළඟට තියෙනවා පින්න තුනේ, දැන් අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා ඊළඟට ඒ අරිහත් මාර්ග ඵලයේ වඩන්න ඕන. අනාගාමිනා තවසෝ සාරිපුත්තම් බික්කුණා කතමේ ධම්මෝ යෝනිසෝ මනසිකාර තබ්බෝති අනාගාමිනා තිකෝ ආවසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංචඋපාදානස්කන්ධා අනිච්චෝති දුක්ඛෝති අනාත්තෝති යෝනිසෝ මනසිකාර තබ්බා තානං කෝපනේතං ආවසෝ විජ්ජති යං අනාගාමි බික්කෝ ඉමේ පංචඋපාදානස්කන්ධේ අනිච්චෝති දුක්ඛෝති අනාත්තෝති යෝනිසෝ මනසිකරෝතෝ අරහත් බලං සච්චිකිරියාති. යම් කිසි කෙනෙක් මේ අනාගාමී ඵලයට පත් වෙලත් ආයි වෙන භාවනාවක් කරන්න, ආයි රූප සංඥා වඩන්න, එහෙම ධ්‍යාන වඩන්න කියලා නැහැ. මේ සූත්‍රේ තාම පැහැදිලිව එහෙම වඩන්න කියලා නැහැ. අපිට දෙන උපදේශයම මොකද්ද? එතකොට ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයනි, අනාගාමී වුණු භික්ෂුව විසින් නුවණින් විමසා බැලිය යුත්තේ කවර දෙයක්ද? ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත, අනාගාමී භික්ෂුව වුණත් වත් ඔය පංච උපාදානස්කන්ධයමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තමාවසගේ පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලිය යුතුයි. ප්‍රිය ආයුෂ්මතුනි, අනාගාමී භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තමාවසගේ පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බලනකොට අරහත් ඵලය සාක්ෂාත් කරන්නේ යන කරුණක් ඇද්ද? ඒ සිදුවන්නේය. ඉලබස්ස ගමන වෙනස් වෙන්නේ නැහැ. මේ ත්‍රිලක්ෂණය දකිනවා පංච උපාදානස්කන්ධේ අරහත් ඵලය දක්වාම. අරහතා අනාවසෝ සාරිපුත්තම් බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාර තබ්භාති. එතකොට ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයනි, අරහත් වුණු භික්ෂුව විසින් නුවණින් විමසා බැලිය යුත්තේ කවර දෙයක්ද? දැන් රහත්තන් වහන්සේ කෙනෙක් වුණාට පස්සේ දැන් මෙතෙක් කෙනකම් පංච උපාදානස්කන්ධය. දැන් රහත් වුණාට පස්සේ ආයි තව කෙනෙක් ළඟට යන්න ඕනද? තව ගුරුවරයෙක් හොයන්න ඕනද? ආනන්ද හාමුදුරුවන්ට බැරිද කියන ප්‍රශ්නේ තියෙනවනේ නේද? එතනින් එහාට බණ කියන්න බෑ. මේ කොහේ හරි ඉන්න මේ කෙනෙකුට ගිහිල්ලා අහුවෙන සුමානෙන් රහත් කරන්න ඊළඟට. ඈ ධර්මයේ බහැරට ගිහිල්ලා මේ අහුවෙන්න ඕනේ නෑනේ. හරියට අපිට ධර්මයේ තියෙනවා පැහැදිලිව දේශනා කළා. අරහතපි කෝ ආවසෝ කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චෝති දුක්ඛෝති රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආභාදෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තෝ අනන්තෝ යෝනිසෝ මනසිකාර තබ්බා නත්තිකෝ ආවසෝ අරහතෝ උත්තරින් කරණීයං කතස්සවා පතිචයෝ අපිච ඉමේ ධම්මා භාවිතා බහුලීකතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය චේව සංවත්තති සති සම්පජඤ්ඤා චාති. ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත, මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් සර්ව ගෙඩියක් වශයෙන් කුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුංගේ දෙයක් වශයෙන් සිඳී බිඳී යන දෙයක් වශයෙන් තමා වශයෙන් යන කරුණෙන් හිස්සු දෙයක් වශයෙන් තමා වශයෙන් පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලීම තමයි අරහත් භික්ෂුව විසින් කළ යුත්තේ. ප්‍රිය ආයුෂ්මතුනි, රහතන් වහන්සේට ආයමත් අමතුවෙන් කරන්නට දෙයක් නැහැ. අමතුවෙන් කරන්නට දෙයක් නැහැ. නුවණින් විමසා බැලීම තමයි අරහත් භික්ෂුව විසින් කළ යුත්තේ. ප්‍රිය ආයුෂ්මතුනි, රහතන් වහන්සේට ආය අමතුවෙන් කරන්නට දෙයක් නැහැ. කොට අවසන් දෙයක් කොට අවසන් දෙයක් නැත. නැවත කිරීමට දෙයක් නැහැ. නමුත් වඩන ලද බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද මේ දහම් මේ ජීවිතයේම සැපසේ වාසය කිරීම පිණිස සිහිනුවන පිණිසත් පවතිනවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අමුතුවෙන් කරන්නට දෙයක් උන්වහන්සේලාට නැහැ. කළ යුතු සියල්ල කරලා අවසන්. කළ යුතු කාරණා සියල්ල කොට අවසන්. නමුත් උන්වහන්සේලා සිහිනුවන පවත්වා ගැනීම සඳහා ධර්මය මෙනෙහි කරනවා. අවබෝධ කරගත් ධර්මය තුල වාසය කිරීම පිණිස අර නිරෝධ සංඥා වඩනවා. ඒ විමුක්ති සංඥාව වඩනවා. නිරෝධ සමාපatti වඩනවා. ගුණේ තියෙනවා. ඒක මේ පුජ්‍යලේ කරන දෙයක් නෙමෙයි, කරලා කරන දෙයක්ුත් නෙමෙයි, ක්‍රියාවකුත් නෙමෙයි. පංච උපාදානස්කන්ධේ දැන් බලන්න දෙයක්ුත් නැහැ. පංච උපාදානස්කන්ධේ බලන්න දෙයක්ම නැහැ කියලා දැනගෙන ඉවරයි. අවබෝධ කරලා ඉවරයි. ඊට පස්සේ උන්වහන්සේලාට වඩන්න දෙයක් නැහැ. සිහිය පිටවා ගන්න තියෙන ඉතාම ලේසි. පැහැදිලිනේ? ඉතාම ලේසියෙන් සිහිය පිටවා ගන්න තියෙන්නේ. කළ යුතු වෙන කාරණාව නැහැ පින්තුනි. මේ රහතන් වහන්සේගේ தত্ত্বය. දැන් එතන ගොඩාක් මම පැහැදිලි කරන්න යන්නේ ඇත්තේ රහත් වෙච්ච අය නැති නිසා. නැත්තම් ඉතින් රහත් වුණොත් තව පැහැදිලි කරන්න ඕනේ. එයා දන්නවා. බොරුවට රහත් භාවවල් කියලා දේවල් මවා ගන්න ඕනේ. අනුපිළිවෙලින් තමයි ඕනම කෙනෙක් යන්න ඕනේ. එහෙම නැතුව කිසි කෙනෙකුට ශාසන ධර්මයේ එහෙම දෙයක් නැහැ. අනුපිළිවෙලට තමයි අනිවාර්යයෙන්ම තමන්ගේ නුවණ වැඩෙන ආකාරයට තමයි, නුවණේ ප්‍රමාණයට තමයි එයාගේ ශක්තිය වැඩෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා මේ ධර්මයේ අවබෝධ කරගත්ත අය මුල් හරිය අවබෝධ කරගත්තාම එයාගේ තාමත් අර ග්‍රාම්‍ය ගතිය අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා. ටිකක් ඊට වඩා ගැඹුරින් දැනගත්තාම එයාගේ අර ග්‍රාම්‍ය ගතිය අඩුයි. තවත් ඊටත් වඩා ගැඹුරින් ධර්මයේ අවබෝධ කරගත්ත අය ළඟ බොහෝම හොඳ නැන නුවණක් තියෙනවා, ශාන්ත බවක් තියෙනවා. තවත් ඉහළින් ධර්මය අවබෝධ කරගන්න අයට පින්නතුනේ තමන් අවබෝධ කරගෙන තව කෙනෙකුට පහදා දිය හැකි, කියා දිය හැකි ගුණයක් පවා තියෙනවා පින්නතුනේ. ඒ ධර්මය අවබෝධ කරගන්න ආකාරයට දැන් අපි මේ දේශනාව පුරාවටම ඉගෙන ගත්තා. කුමක්ද, කුමන කරුණක්ද කෙටියෙන් සංක්ෂිප්තව ගත්තොත් මේ සංයුත්ත නිකායේ කන්දක වග්ගයේ තියෙන මේ සූත්‍ර දේශනාවේ, සීල සූත්‍රයේ සඳහන් වෙන මේ සූත්‍ර දේශනාවේ සඳහන් කළ දුන්නා සෝවාන් මාර්ගඵලය ලබන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ වශයෙන් බලන්නට, සකදාගාමි මාර්ගඵලය ලබන්නට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බලන්නට, අනාගාමි මාර්ගඵලය ලබන්නට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බලන්නට, අරහත් ඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට, අරහත් ඵලයේ ලබාගත් උත්තමයාත් පංච උපාදානස්කන්ධේ නිස්සාරයත් දැකලා අවසන් කරලා තියෙනවා. ඒ අවබෝධයත් එහෙම තියෙනවා. උන්වහන්සේට විශේෂයෙන් කළ යුතු කාර්යයක් නැහැ. නමුත් සිහිනුවන පිහිටවා ගැනීම පමණක් උන්වහන්සේට කරන්න පුළුවන්. හැබැයි ආරාතන් වහන්සේගේ සිහිනුවන අර පල්ලෙහා ඉන්න කෙනෙකුට නම් පිහිටවා ගන්න බැහැ. දැන් මහාචාර්ය කෙනෙක් වෙච්ච කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඔබ මහාචාර්ය වගේ ඉන්න කිව්වම එයා ඉඳීවි. ශනිගෝ ඉන්න පුළුවන්. වෛද්‍ය උපාධිය කරපු හොඳ වෛද්‍යවරයෙකුට ප්‍රායෝගික අවබෝධයක් තියෙන යාට කිව්වොත් දැන් ඔයා වෛද්‍යවරයෙක් වගේ ඉන්න කියලා. එයා ශනිකෝම වෛද්‍යවරයෙක් වගේ පෙනී හිටියි. හැබැයි වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලාවත් නැති, පස්පාගලන් නැති කෙනෙකුට කිව්වොත් වෛද්‍යවරයෙක් වගේ ඉන්න කියලා. එයාට ඒ වැඩේ කරන්න බෑනේ නේද? ඒ සිහිය පිහිටවන්න පුළුවන්ද? ඒ අවබෝධයේ සිහිය පිහිටවන්න බෑ. ඒ අවබෝධයේ සිහිය පිහිටවන්න පුළුවන් ඒ தත්ත්වයට ප්‍රගුණ වෙච්ච කෙනාට පමණයි. ඊට මෙහා කට්ටිය ආරහතන් වහන්සේගේ සිහිය මේකයි කියලා හිතලා ඒ පිහිටුවා ගන්න ගියාම මා මීට කලින් උදාහරණ දක්වලා කියනවා. ඒක අර නළුවෙක් නලාවක් කරේ දාගෙන දොස්තර කෙනෙක්ගේ චරිතයක්
ඇඩ් කරනවා වගේ වැඩක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ පුතජන භාවයේ ඉඳගෙන කවදාවත් අරියතුන් වහන්සේගේ සිහිය ගැන හිතන්නවත් එපා. ඒක කරන්න බැරි වැඩක්. තේරුණා නේද? ඒක එතන ඉඳන් කරන්න බෑ. එතෙන්ද ගිහාම තමා තුළ පිහිටන ගුණය අනුපූර්ව ප්‍රතිපදාවන් අනුගමනය කරගෙන කරගෙන ඉස්සරහට යන්න ඕන. ඊළඟට අපිට වැරදිච්ච කොටස් ටිකක් ගැන මම මතක් කළා. ඒ තමයි අපි අනිත්‍ය දුක්ඛනාත්ම ටික වරද්දගත්තා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය දිහා බලන විදිය වරද්දගත්තා. ඊට පස්සේ ඒක දිහා බලන විදිය වරද්දගත්තට පස්සේ ආයෙ වෙන වැරදි ගොඩක් ඕනේ නැහැ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මානසික සංවේදනා සමුදාය. එහෙමත් නැත්නම් අපි දෙයක් හඳුනා ගැනීම සඳහා, දෙයක් තදින් ග්‍රහණය කොට අල්ලා ගැනීම සඳහා, උපාදානය කිරීම සඳහා පාවිච්චි කරන්නා වූ අංගුපාංග ටික තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. තණ්හා මාන දිට්ඨි මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මේක බැඳිලා තියෙනවා. ඒ නිසා රූපයක් හඳුනා ගන්න තැන, ශබ්දයක් හඳුනා ගන්න තැන, ගන්ධයක් හඳුනා ගන්න තැන, රසයක් හඳුනා ගන්න තැන, ස්පර්ශයක් හඳුනා ගන්න තැන, සිතවිල්ලක් හඳුනා ගන්න තැන, ලෝභ, ද්වේෂ, මාන, දිට්ඨි එතන එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මම මගේ ආත්මය වශයෙන් බඳවා ගත්ත දැඩි බවක්, පොඩි දැඩි බවක් නෙමෙයි පින්නතුනේ දැඩි බව, කළු ගල් පින්නතුනේ බුරුල් එවම් සිව්මැලි කියන්න බලවා. කළු ගල් සිව්මැලි, යකඩ සිව්මැලි කියන්න පුළුවන්. ඊට වඩා හරි ඝන බවක් තියෙනවා මේ පුජ්‍යලයාගේ මමත්වය. ඕන දෙයක් අත්හරින්න පුළුවන්, මමත්වය අත්හරින්න තමයි අකමැති. මමත්වය අත්හරින්න නැතුව හැමදේම අත්හැරලා හරි අපි උත්සාහ කරන නිවන ළඟා කරගන්න, ළඟා කරගන්න පුළුවන් ඒද? බෑ. අනිත් සියල්ල ඔබ තියාගන්න. මට කියන්න තියෙන එච්චර. අනිත් සියල්ල ඔබ තියාගන්න, මමත්වය පමණක් අත්හරින්න. නමුත් අපි ගොඩාක් පින්නතුන් කියන්නේ අනිත් සියල්ලම දෙන්නම්, දන් දෙන්නම්, ඔක්කොම දෙන්නම්, මමත්වයේ පමණක් මට තියෙන්න ඕන කියලා. ඒකේ අනිත් පැත්තේ අනුශාසනාව ලැබෙන්නේ අනිත් සියල්ලම ඔබ තියාගන්න, මමත්වයේ පමණක් අත්හරින්න. පරමාර්ථයේ මමත්වයේ අත්හැලතන අනිත් සියල්ලම නැති වෙනවා කියන කාරණේ තියෙනවා. මොකද එල්ලලා තියෙන කොක්ක අයින් වුණාට පස්සේ කොක්කේ එල්ලලා තියෙන දේවල් ටික වැඩෙනවද නැද්ද කියන එක ආයි කතා කරන්න ඕනද? කතා කරන්න ඕනේ නෑනේ. ඒක අනිවාර්යෙන් ඒක සිඳීලා යනවා, නැති වෙලා යනවා, දුරු වෙලා යනවා. ඒ නිසා මමත්වයේ අත්හරින්න නැතුව වෙන මොනවා අත්හැරියත් අපිට මහත්ඵල ගුණයක් ලබා ගන්න, විශේෂ අධිගමයක් ලබා ගන්න මේ ශාසන ධර්මයේ පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මමත්වය අත්හරින්න ඕන. පංච උපාදානස්කන්ධේ රූපය කියලා කියන්නේ කුමක්ද? ඇත්තටම රූපය කියන්නේ රූපයටමයි. රූපය කියලා කිව්වහම එකක් ගන්න පුළුවන්, ඇහැට පේන රූප තියෙනවා. තව එකක් තමයි ශබ්දයක් ඔස්සේ රූප තියෙනවා. ගන්ධයක් ඔස්සේ රූපමයි තියෙන්නේ. රසය ඔස්සේ රූප තියෙනවා, ස්පර්ශය ඔස්සේ රූප තියෙනවා, සිතුවිලි ඔස්සේ රූප තියෙනවා. ඇත්තටම මේ රූප කියලා කියන්නේ කුමක්ද? ඡායා රූපයකටද? ඊට එහා ගියපු සංකීර්ණ ස්වභාවයක් මේ රූප කියන ස්වභාවය තුළ පවතිනවා. නැත්තම් ශබ්ද රූප මැවෙන්න විදියක් නැහෙනේ. යම් කිසි ගුණාත්මක රාමුවක් නිර්මාණය කරයිද ඒක තමයි රූප. දැන් අපි කිසිම රූපයක් නැති ආකාශය මවාගත්ත කියලා හිතමු. හිතේ කිසිම රූපයක් නැති අහස මවාගත්ත කියලා හිතමු. ඒක රූපයක් නෙමෙයිද? ඒකත් රූපයක්. මුකුත් නැති හිස් බව මවාගත්ත කියලා හිතමු. මනසේ මුකුත්ම නැති හිස් බව මවාගත්ත කියලා හිතමු. එතකොට ඒක රූපයක් නෙවෙයිද? ශූන්‍යතාවය, ශූන්‍යතාවේ රූපයක්. ශූන්‍යතාවය කියන්නේ රූපයක්. කුමන හෝ හැඩයකට අපේ විඥානය තුළ ඇති කරගන්නා වූ නිර්මාණයකට මම කියන්නම් රූපය කියලා. ඔබ විනිශ්චය කරගෙන යද්දි, පරීක්ෂණය කරගෙන යද්දි තමන්ට පුළුල්ව ප්‍රකට වේවි, පැහැදිලි වේවි මොකද්ද මේ රූප උපාදානය කියන්නේ කියලා. ඊට පස්සේ අපි එනවා වේදනා උපාදානයට. සරල වශයෙන් ගත්තහම වේදනා සිය ගානකට ප්‍රභේදනය කළත් ප්‍රධාන වශයෙන් තියෙන්නේ මිශ්‍ර වේදනා හයක් තියෙනවා. ඒක තවත් කෙටි කළොත් එම වේදනා තුනක් තියෙනවා. කොහොමද මේ වේදනා තුන හැදෙන්නේ? සුඛ, දුක්ඛ, උපේක්ෂා. අනිත් හය හදාගන්නේ මේවා මිශ්‍ර කරනවා, එක දෙකට ගලපනවා. එහෙම ගලපලා හදා ගන්නවා. ඊළඟට ඒව තව තවත් ප්‍රකට කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා වේදනා සිය ගානකට එහාට ගෙනියන්න පුළුවන්. ඊටත් වැඩි ඕනම් බෙදා ගන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. වේදනා අනන්තයකට යනවා. ඒ මිනිසෙකුගේ සංවේදනා මිමිවලට දැම්මොත් එහෙම පින්නතුනේ ඒක හරියට මේ දැන් අපි ඔය වර්ණ සංයෝජන කරන්න මේ වෙනකොට මිලියනයක් විතර වර්ණ තියෙන ඔබේ ගෙදර පිටියේ ගන්න පුළුවන් ගෙනල්ලා. මිනිස්සෙකුගේ හදවත්වල ඇතිවන සංවේදනාව ප්‍රභේදනය කරන්න ගියොත් මිලියනයකටත් වැඩි කරන්න වෙනවා. ඒ තරම් පුළුල් දෙයක්. මොකද 42000ක් සූත්‍ර වලින් අභිධර්මයේ කියලා දීලා ඒත් පැහැදිලි කරන්න බැරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මානෙනි මම දේශනා කළ ටික මේ අතේ තියෙන කොළමිට වාගේ මට දේශනා කරන්න තියෙන පරාසය අර කැලේ තියෙන කොළ වාගේ අප්‍රමාණයි කියලා දේශනා කළා. එන මොහොතක් හිතලා බලන්නකෝ මේ මනස විග්‍රහ කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද කියලා. ආ මනස කොටස් කළා හඳුනගෙන බුදු කෙනෙක් බුද්ධාන්තරයක් දක්වා විග්‍රහ කළත් නිමක් කරන්න බැරි පුළුල් දෙයක් තමයි මනස. ඒ නිසා අපි ඒ විශාල මනස සරලව තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ, කෙටියෙන් තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ. ඒ තේරුම් ගැනීම තුල අපිට නිවන් අවබෝධ කරගත හැකි නම් ඒක තමයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ. එහෙමනම් වේදනාව කියන එක ප්‍රධාන වශයෙන් සුඛ, දුක්ඛ, උපේක්ෂා කියන වේදනාත්‍රයක් අපිට තියෙනවා. වේදනාවේ ස්වභාවයන් ටික පින්නතුන් එදිනෙදා විඳපු දුකත් එක්ක, සතුටත් එක්ක, කායික වේදනා, මානසික වේදනාත් එක්ක සම්බන්ධ කරලා හොඳින් අඳුන ගන්න ඒ වේදනාව ඇති වෙන විදිය. හැම වේදනාවක් පසුපසම තියෙන්නේ ගිනි ගැනීමක්. එහෙම නැත්තම් දැවි යාමක් තියෙන්නේ. හැම වේදනාවක්ම මිනිස්සයා දවනවා. අපි හිතනවා මේ සැප වේදනාව හරි ෂෝක් කියලා. සැප වේදනාවක් දවනෝ පින්නතුනේ. සැප වේදනාවක් දවනවා. දැන් අපි හිතනවා අහවල් මට්ටමට ගියාම, අහවල් දේවල් තිබ්බාම, අහවල් මෙච්චර තත්වයකට ගියාම අපිට සතුට ඇති කියලා කෙනෙක් හිතනවා. නමුත් ඒගොල්ලන්ගෙන් අහලා බලන්න එවැනි තත්වයන් වලට පත් වෙච්ච අයගේ ඒ දේවල් සියල්ලම ලැබුවත් ඒ සැප වේදනාවත් මනස පුළුස්සන ස්වභාවයක් තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද ප්‍රශ්නවලදී මේකට උදාහරණයක් දක්වලා තියෙනවා. මහරජ ඔබ එක අතක ගිනි අඟුරක් තියාගන්නවා, තව අතක අයිස් කැටයක් තියාගන්නවා. ඔබ දවසක් තියාගෙන බලන්න. ගිනි අඟුරක් ඔසේ කෙසේ වෙතත් ඒක අයින් කරමු, අත පිච්චලා රෝහල් ගත වෙන්නේ. අපි කියමු අයිස් කැටයක් තියාගන්නු අතේ මිටි කරලා විනාඩි 5-10 පුළුවන් තියාගන්නේ. තියාගෙන ඉන්න බැරි තරමට දවනවා. එහෙමනම් ජීවිතේ සතුට කියන එකක් අපිව පුළුස්සනවා. ඒකත් දවනවා. ඒකත් පිච්චෙන ස්වභාවයකින් යුක්තයි. ගිනි අඟුරත්
ඒකෙමයි දුක් වේදනාවත් එහෙමයි සැප වේදනාවත් එහෙමයි. ඊළඟට අපි උපේක්ෂාවල් කියලා කියන පින්නතුනේ මේ වේදනාත්‍රය යම් තැනක මිශ්‍ර වෙනවා සමබර වෙනවා. ඒ සමබර වුණාම කියනවා මේ දෙක මිශ්‍ර වෙනකොට අපි කියනවා මෙන්න උපේක්ෂා සහගත වේදනාවක් ඔන්න දෙක දෙකටම මිශ්‍රව දැන් ඔන්න තියෙනවා කියලා කියනවා. සමබර වෙලා තියෙනවා. දැන් අපේ මනස හිටපු ගමන් මේ උපේක්ෂාවේ තිබෙන්නේ නැහැ. මොකද යන්නේ එක පාඩ දුකට ගලාගෙන යනවා. එක පාඩට සැපට ගලාගෙන යනවා. හරියට අර තරහදී වගේ. බර පැටවිලා නැත්තම් තරහදී සමබරව තියෙනවා. කොයි බහරි එක පැත්තකට වැඩිච්ච ගමන් ඒ පැත්තට තරහදී නැමෙනවා. මම දන්නේ ජීවිතයේ කෙනෙක්ගේ සැපද වැඩි දුකද වැඩි කියලා. ප්‍රඥාව තියෙනවා නම් එයාට ජීවිතේ ගොඩාක් දේවල් දුක වගේ තේරෙන්න පුළුවන්. එයා ඒකෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා. නමුත් වේදනාවසෙන් ගත්තාම සමබරයි. වේදනාවසෙන් ගත්තාම සමබරයි. මා හොඳින් පරීක්ෂණය කරලා තේරුම් ගත්ත දෙයක් තමයි සැප කිලෝ එකයි නම් දුකත් කිලෝ එකයි. සැප කිලෝ 10යි නම් දුකත් කිලෝ 10ක් හම්බ වෙනවා. ඒ නිසා සැප කිලෝ 10ක් කවුරු හරි ඔබට දෙන්න කියලා හැදුවොත් එහෙම කියන්න ඕන දුක කිලෝ 10 දෙන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා අහන්න ඕන. බෑ කාටවත් බෑ. ඒක මහත්මේක් හොඳ සුපිරි වාහනයක යන ගමන් මාත් එක්ක ගියා. මං කිව්වා මේ වාහනේට හරි ගරු කරනවා නේද මිනිස්සුත් පොලිස් කාර්යයත් හරියට ගරු කරනවා නේද කියලා. ඔව් හැමදෙන්න එහෙම තමයි මේ වාහනේ දන්නවා ඉතින් යම් කෙනෙක් තමයි යන්නේ කියලා දන්නවා කිව්වා. මං කෝවා හැබැයි මේ වාහනේ දෙන්නම් කියලා කවුරු හරි අහුවොත් හා කියයි. මම වුණත් හා කියයි. හැබැයි අර ඔබතුමාගේ අර වැඩපොලේ තියෙන අර උදුන රත් වෙන උදුනක් තියෙනවා යාගේ. උළු මෝලක් වගේ එකක් තියෙන හැබැයි. ඒක රත් වෙන උදුනක් තියෙනවා. ඒක යාගේ ළඟට ගිහිල්ලා තමයි ඒකේ රත් වෙච්ච ඒවා බලන්නේ. ඒක දෙන්නද කියලා අහුවුනම් එපැයි කියයි. මොකද හේතුව ඒක හරි කටුකයි. හරි ඩස්ට් එක තියෙනවා හරිම දූවිලි තියෙනවා හරි පීඩාකාරී රැකියා ස්ථානයක් වගේ පේනවා. ඉතින් මං කිව්වා දැන් මේකේ සුවය කවුරුත් දකින්නවා මේක පිටිපස්සේ තියෙන අර පෝරමේ රස්නේ දකින්නේ නැහැනේ කවුරුත්. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මං කිව්වා මේක දෙන්නද කියලා හවුත් මාත් හාගියා හැබැයි අර පෝරමත් එක්කම දෙන්නද හවුඳුනේ කියලා හවුත් අනේ බව හද මේකත් තියාගන්න කියලා කියයි. ඒ නිසා හැම ජීවිතයකම ඒක තියෙන අනිත් පැත්තේ තියෙන කටුකත්වයක් ඇහුවොත් එහෙම දෙන්නද කියලා. දැන් ජනාධිපතිකම වුණත් එහෙමයි. දෙන්නද කියලා හා හරි ෂෝක්නේ. දැන් ලේසියෙන් අර ඇවිදගෙන යන්නනේ තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක යට තියෙන කටුකත්වයේ දිහා බැලුවහම එපයි කියලා හිතෙනවා. පුදුම කටුකත්වයක් දුකක් මානසික පීඩන විඳිනවා. ඊළඟට බුද්ධත්වයේ කෙනෙක් ඇහුවොත් ඔබට බුද්ධත්වයේ දෙන්නද කියලා ඇහුවොත් හා හරි සන්තෝසයි. අර හය අවුරුද්දක දුෂ්කර ක්‍රියාවත් එක්ක දෙන්නද කියලා හවොත්. මොකද කියන්නේ? අනේ 10 අවුරුදු දුෂ්කර ක්‍රියාව නැතුව බුද්ධත්වයේ දෙනවා නම් සන්තෝෂයි. ඔන්න ඔය වගේ බලාපොරොත්තු තියෙනවා නම් වහාම අපි ඉවත් කරගන්න ඕන. ලෝකේ දුක් දෙකක් තියෙනවා විඳින්න. එකක් තමයි දුක නැති කරගන්න දුක් විඳින්න ටිකක් වෙනවා. අනික තමයි දුක වැඩි කරගන්න දුක් ටිකක් විඳින්න වෙනවා. ඉතින් ওই දුක් දෙකෙන් මොකද තොරගන්නේ? දුක නැති කරන්න දුක් විඳින්න ඕන. දුක නැති කරන්න දුක් විඳින්න ඕන. අපි ඉගෙන ගත්ත රූප ඊළඟට වේදනා කියන ස්වභාවයන් ටිකක් ඉගෙන ගත්ත. මේක කතා කරලා ඉවර කරන්න බෑ. පැහැදිලි කරලා ඉවර කරේ නෑ. ඊට පස්සේ රූප වේදනා සංඥා සංඥාවල් තියෙනවා. සංඥාවල් වලින් තමයි අපි හැම තිස්සෙම එක එක විදියට බලන්නේ. දැන් පුජ්‍යලයේ 100 දිහා බැලලා බලන පුජ්‍යලයේ 100 පේන්නේ එක් විවිධ සංඥාවන් වලින්. ඒක තමයි ස්වභාවය. කාන්තාව 100 දිහා පිරිමි කෙනෙක් බලන එක්කෙනෙක් පේනවා මගේ අම්මා. තව එක්කෙනෙක් පේනවා ඒ පිරිමියාට එයාගේ බිරිඳ ඉන්නවා නම් මේ මගේ බිරිඳ. තව එක්කෙනෙක් පේනවා මේ මගේ දුව. තව එක්කෙනෙක් පේනවා අල්ලපු ගෙදර අපේ හිතවත් කෙනා. තව එක්කෙනෙක් පේනවා ඔහොම විවිධ මේ අපේ ගෙදර වැඩ කරන කෙනා ඈ මේ අපේ ආයතනෙට සම්බන්ධ කෙනෙක් ආදී වශයෙන් විවිධ රටාවන් වලින් පේන පටන් ගන්න හැම කෙනාගේම එන සංඥා වෙනස් ලැබෙන සංඥාව වෙනස්. ඔය එක පරාසයක් එක කොටසක් විතරයි. කතා කරලා ඉවර කරන්න බෑ. පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුක්ඛනාත්ම පිළිබඳව කතා කරලා ඉවර කරන්න බෑ. ජීවිත කාලෙම කතා කළත් කතා කරලා ඉවර කරන්න බෑ. දැන් ශබ්දේනුත් සංඥා ලැබෙනවා, ඇහෙනුත් සංඥා ලැබෙනවා, නාසයෙනුත් ලැබෙනවා, දිවෙනුත් ලැබෙනවා, කයෙනුත් ලැබෙනවා, අපේ මනසටත් මේ සංඥාවල් ලැබෙනවා. මේ විදිහටම මේ සංඥාවල් තුල අපි අර කම්පන ඇති කර ගන්නවා. දැන් කෙනෙක් අහන්න පුළුවන්, ඇයි මෙහෙම මුල් කළා තියනවද මේ රූපෙද ඉස්සරහින් ඉන්නේ, ඊට පස්සේ වේදනාව දෙන්නේ, ඊට පස්සේ සංඥාව දෙන්නේ කියලා? නෑ පින්නතුනේ, ඒ අවස්ථාවට ඒ ඒ ධර්මයේ ප්‍රකට වෙන විදිය. ඊළඟට ඇසද ප්‍රධාන, කනද ප්‍රධාන, නාසයද ප්‍රධාන, දිවද ප්‍රධාන, මේක පිළිවෙලටනේ කියලා තියෙන. ඇස කන නාසය දිව ශරීරේ මන කියලා. එතකොට අහන්න පුළුවන් ඇසද ප්‍රධාන කියලා? නෑ පින්නතුනේ, එහෙම දේශනාවක් නෑ බුදුරජාණන් වහන්සේ. ඒ ඒ ගුණේට මුල් වෙන්නේ මොන ඉන්ද්‍රියද? ඒ ඒ ගුණේට ප්‍රධානත්වය ලබන්නේ ඒ ඉන්ද්‍රිය. පංච උපාදාන ස්කන්ධයේදී ඒ ඒ ගුණේට මුල් වෙන්නේ රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්නත් පුළුවන්, සංඥා වෙන්නත් පුළුවන්, සංකාරය වෙන්නත් පුළුවන්, විඥානය වෙන්නත් පුළුවන්. එතකොට එතෙන්දි ප්‍රධාන ප්‍රකට වෙන ධර්මය තමයි ඉස්සරහට එන්න බලන්නේ. ඒක තමයි පංච උපාදාන ස්කන්ධේ ස්වභාවය. ඊළඟට කෙනෙක් අහන්න පුළුවන්, ස්වාමීන් වහන්ස අපිට විඥානේ විතරක් ගන්න බැරිද? විඥානේ විතරක් ගන්න බෑ. සංඛාර විතරක් තිබිලා අනිත්‍ය වෙ නැති කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. සංඥා විතරක් ගන්න පුළුවන්ද? රූප නැතුව, වේදනා නැතුව, විඥාන නැතුව, සංඛාර නැතුව එහෙම සංඥා ගන්න බෑ. එහෙන වේදනා විතරක් තියාගන්න පුළුවන්ද විඥාණයෙන් තොරව? සංඥා වලින් තොරව, සංස්කාර වලින් තොරව, රූපෙන් තොරව වේදනා විතරක් තියන්න පුළුවන්ද? එහෙම තියන්න බෑ. රූපේ විතරක් තනියෙන් ගන්න පුළුවන්ද? ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේකට මතක් කරනවා, එකට පවතින ශක්ති ස්වභාවයක්, අවිනිර්භෝගික ධර්මයක් වෙන් කරන්න බැරි දහමක් කියලා. පැහැදිලිනේ? වෙන් කරන්න බෑ. ඒකේ ගුණය අඩු කළා අඩු කළා අඩු කළා අඩු කළා දිය කරලා කුපුරවා හරිනවා මිසක්. දැන් මම කරන මේ දේශනාව තුළින් අපේ පින්නතුන්ගේ මනස තුල කරන දේ මම පැහැදිලි කරලා තියෙනවා. මම කරන්නේ ඔය ඇත්තෝ ළඟ ගල් වෙච්ච ගණී භවනේ වෙච්ච මමත්වය අරගෙන එළියට අරගෙන අර අවුෙන් තියෙනවා අයිස් කැටේ. ඈ තද සීතකරණ එක තබලා මේ ගල් වෙච්ච අයිස් කැටය, මමත්වයෙන් ගල් වෙන අයිස් කැටය ක්‍රමානුකූලව අරගෙන ස්වභාවිකත්වයට පත් කරනවා. එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයට විවෘත කරනවා. ස්වභාව ධර්මයට විවෘත කළා මොකද වෙන්නේ මේ අයිස් කැටේට? මේක දිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිය වෙලාට ගියාට පස්සේ කියනවා, ස්වාමීන් වහන්සේ දැන් හරි හොඳයි, මගේ අර ඝන ගති ඔක්කොම නැහැ, දැන් හරි මේ මෘදුයි මොළොක්, මගේ හිත හරි ෂෝක් කියලා කියනවා. ඒ කියන්නේ දියර වෙලා තියෙනවා දැන්. ඒ කියන්නේ මුල් හරි ධර්මයේ ඔන්න ප්‍රකට වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨි එහෙම දුරු වෙලා තියෙනවා. හැබැයි අර වතුර ටික තාම කැළැත් වෙනවා. ඊට පස්සේ තවත් එයා ධර්මය අහනවා. පංච උපාදානස්කන්ධේ නිස්කාරත්වය දකිනවා. ඒ විදිහට ප්‍රකට වෙන කෙනාගේ මේ ජලය ටිකත් ආයි තව මේ ස්වභාව ධර්මයට හිරු එළියට නිරාවරණය කරලා තිබ්බහම මොකද වෙන්නේ මේ ජලයට? ඕන්න වාෂ්ප වෙනවා. ටිකක් වාෂ්ප වෙලා ගිහිල්ලා දැන් ටිකක් තියෙනවා. ඒකට ගොඩාක් සැහැල්ලුයි, චුට්ටක් තියෙනවා වගේ තේරෙනවා හාමුදුරුවනේ කියලා කියනවා. දෙයා තව ධර්මයට විවෘත කරනවා මනස. පංච උපාදානස්කන්ධය මගේ වශයෙන් පවතින දෙයක් නෙමෙයි, මගේ කියන දේ එක බොරුවක්, කාසත්‍යයක්, මේක මිරිඟුවක්, මේක මායාවක්, මේ තුල තියෙන රැවටීමක් කියන යථාර්ථය අපි හැමදාම පසක් කරවනවා. එහෙම කරන කෙනාගේ සම්පූර්ණයෙන්ම මේ ජලය වාෂ්ප වෙලා යනවා. ඒ වාෂ්ප වෙලා ගියාට පස්සේ තාත්තා හරි අම්මා හරි නම් ඒ අයිස් කැටේ එළියෙන් තිබ්බේ අර දරුවට කියන පුතේ, මං සීතකරණෙන් අරගෙන අයිස් කැටයක් එළියේ තිබ්බා. ඔව්. මං ඒක දිය වෙලා තියෙනව දැක්කා. ඔව්. ඊට පස්සේ ජලය තියෙනව දැක්කා. ඊට පස්සේ වාෂ්ප වෙලා ගියා. ඒ පුතාට කියනවා, ඒ දුවාට කියනවා, පුතේ දුවේ පුළුවන් නම් ඒ අයිස් කැටෙන් වාෂ්ප වෙලා ගියපු ජලය ටික ආයි හොයාගෙන ඉන්න. කොහෙද තියෙන්නේ? කොතනද තියෙන්නේ? කොහෙන්ද මේව කරගන්න පුළුවන්? ඒ කොටස ආයි ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වායු කොටසක් බවට පරිවර්තනය වෙලා ස්වභාව ධර්මයේ සමග මුසු වෙලා ඉවරයි. ආයි ඒකේ නැහැ. අපි හැමදාම අපි මතක් කරලා තියෙන මේ ලෝකේ තියෙන චක්‍රය.
මිනිස්සයා මේ චක්‍රයට නන් දෙනවා විතරයි මේ තියෙන අවිද්‍යාව දකින්න කියලා අපි මතක් කරලා තියෙනවා. අහසින් වැටෙනකොට අපි මතක් කරන්නේ වැහි බිඳු. හැබැයි ඒක අහසේ තියෙද්දි කිව්වේ මොකද්ද අපි? වලාකුළු. වැඩුණට පස්සේ කියනවාද වැහිදිය. ඊට පස්සේ වැහිදිය කියලා වැහි වතුර. වැහි වතුර ගඟට වැටිච්චට පස්සේ ගම් වතුර. ගඟේ වතුර මුහුදට වැටුණට පස්සේ මුහුදු වතුර. මුහුදු වතුර වේවා මහ පොළවේ තියෙන මේ ජලය කොටස් වේවා ඉහළට වාෂ්ප වෙනකොට ඒ වාෂ්පීකරණය සිද්ධ වෙනකොට අපි දකින දෙයට මොකද කියන්නේ? මිනිඟුව. සාගරයේක දකින්නත් පුළුවන්. ඔව් මේ මහ පොළවේ දකින්නත් පුළුවන්. මිරිඟුව කියලා අපි මතක් කරනවා. දැන් අපි අහන්නේ ඇත්තටම මේකට කියන්න පුළුවන් නම මොකද්ද? වතුර වලට කියන්න පුළුවන් ඇත්තම නම මොකද්ද? විවිධ අවස්ථාවන් වලදී ඒ ඝණයට ඝනීභවනය වුණාම ඒකට දෙන නමක් නිසා ඒ ධර්මතාවයට ලෝකේ නමක් නැහැ. වතුර වලට ලෝකේ නමක් නැහැ. දැන් මේක කිව්වම තමයි තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. තේරෙන්නේ නැති වෙන විදිහට හරි තේරෙන් ගන්න හරි යමක් කියන්නේ ඔබේ චින්දාමය ප්‍රඥාව දියුණු කිරීමේ අදහසින්. එහෙම නැතු මේ වෙන මොකවත් ඇති කරන්න නෙමෙයි. හිතන්න පුළුවන් විදිහට ඉඩ තියලා යමක් කීමේ වගකීම අප සතුව තියෙන්නේ ඔබ හැමදාම හුදු අසාගෙන සිටින අමූලික ශ්‍රද්ධාවකින් යුක්ත භක්තියකින් යුක්ත ඉන්න කෙනෙක් බවට පත් කරන්නේ නැතුව අපිට උවමනා කරනවා ඔබ සම්වර්ෂණ ඥානයකින් යුක්ත ශක්තිමත් කෙනෙක් බවට පත් වෙලා ඔබම දෙපයින් ඇවිදගෙන යන ඔබම ස්වාධීනව ලෝකයේ දකින්න ඔබම ස්වාධීනව ධර්මයේ තේරුම් ගන්න ඔබම ස්වාධීනව ධර්මයේ මෙනෙහි කරන ධර්මයේ කියාදෙන කෙනෙක් බවට පරිවර්තනය කරන්න උවමනා තියෙනවා. ඒ නිසා අපි හිතන්න පුරුදු කරනවා. හිතන්න පුරුදු කළාම ඒක මහන්සි. හරියට අර වැඩ දුන්නා වගේ තමයි. දැන් ඇවිල්ලා පුටුවක වාඩි වෙලා ඉන්නවනේ ඒක හරි. ආපු ගමන්ම ඔන්න මොනවා හරි වැඩක් දුන්න ගමන් කියන්න ඔන්න අපිට ආපු ගමන්ම වැඩ දෙනවා කියලා කියනවා නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් වැඩ කරන එක වැඩගන්න එක මහන්සිය. පුටුවක වාඩි වෙලා ඉන්න එක ලේසි. නමුත් දැන් අපි පුටුවේ වාඩි වෙලා හිටියත් අපි කවි වැල්ල අල්ලගෙන පදපේලි පමණක් කියව කියව හාමුදුරුව එකින් එක හිතන්න කිසිවක් ඉඩ නොතියා මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කිය කියාම තහවුරු කරලා දෙමින් ධර්මයේ කීම තුලින් ශ්‍රාවකයා දියුණු වෙන්නේ නැහැ. ලස්සන දේශනාවක් පැවැත්වෙනවා හොඳ කරුණු ටිකකට අපි අහුම්කන් දෙනවා අවුරුදු 100ක් බණ අහනෝ පුජ්‍යලයා එකම තැන. ඒ කියන්නේ මේක හරියට අර මේ මාර්ගලින්ද පදිනවා වගේ බලාගෙන හිටිය අවුරුදු 100ක්. අවුරුදු 100ක් මාර්ගලින්ද පදිනව බලාගෙන හිටව මිනිස්සයට මාර්ගලින්ද පදින්න පුළුවන්ද? එයා ඒක පදින්න හුරු වෙන්නේ නැති වුණොත් අර බලාගෙන ඉන්න දෙයට පුළුවන් කමක් නැහැ මාර්ගලින්ද පදවන්න. අවුරුදු 100ක් බලාගෙන ඉන්නෝ පීනන නැහැටි. ඔය පීනන්න බැරි කට්ටිය මම හිතන්නේ ටීවී එකේ බලනෝ පීනන තරඟ. නාන තටාකට ගිහිල්ලා පොඩි ළමයි පීනන එක දිහත් බලන් ඉන්නවා. ඇලවල් දොලවල් වල පීනන ඒවත් දැකලා තියෙනවා. ඒගොල්ලන්ට පීනන්න පුළුවන්ද? නෑ. ඒගොල්ලන්ට පීනන්න ඒගොල්ලෝ මොකද කරන්න ඕන? ඉන්දියට බහින්න ඕන. හිතන් නැති කෙනා හිතන තැනට යොමු වෙන්න ඕන. මානසිකාරයේ යෙදෙන්නේ නැති කෙනා මානසිකාරයේ යෙදෙන්න කටයුතු කරන්න. ඉතින් අපි මේගොල්ලෝ ආවහම පීනන්න පුරුදු නැති කෙනාව අල්ලලා තල්ලු කරනවා. යාමට. කෑ ගහනවා මට පීනන්න බෑ. අපි හිතන්න පුරුදු වෙලා නැහැ. අපි මානසිකාරයේ යොදන්න පුරුදු වෙලා නැහැ. අපි පුරුදු වෙලා තියෙන රහතන් වහන්සේලාට දම් බෙදලා සාදු නාදයක් දීලා පුළුවන් නම් මේ දිව්‍ය ලෝකෙ පැත්තට වීසා එකක් අරන් යන්න. හැබැයි සක්කාය දිට්ඨිය බර වැඩි වුණාම එකතු කරපු පින පොඩ්ඩයි ඈ කෝප්පයක් ජොග්ගුවක් විතර පිනක් එකතු කරලා තියෙනවා ඈ ටොන් එකක් බැරල් එකක් විතර පව් එකතු කරලා තිබුණොත් එහෙම වාඩද යන්නේ? අර පින චුට්ටක් ඇදගෙන යනවා අපායට. ඒකයි වෙන්නේ. ඒකෙන් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අර මෙහෙ ඔරුගඩවත්තට ගැහුවනේ බෝම්බ ගැහුවාම ඔබ පිපුරුවනේ හොෝගාල තෙල් ටැංකි පුපුරනෝ මහා ගින්නක්නේ. අර ගිනි නිවන හමුදාව ආවා අර චූටි වතුර පයිප්ප පටේ තරම් ආවා. වතුර පයිප්ප පටේට කරන්න පුළුවන් වුණාද?
කරන්න බෑ. මහගින්නක් ඒකෙන් නිවන්න බෑ. ඉතින් වෙන ගිනි නම් ඇවිල්ලා පොඩි ගින්න සරස් ගාලා නිවල දානවා විනාඩි දෙකේ. අර මහගිනි නිවන්න බෑ. ඒ නිසා පින කියන්නේ ප්‍රබල ධර්මතාවයක්. හැබැයි පාපය කියනක තොර වූ තැන ශාලානි සංසදෙන දෙයක්. හැබැයි පාපය තියෙන තැන ඒක නිෂ්ඵල වෙනවා. තේරෙනවද? දැන් වතුර පණිට්ටුවකට වුණත් යමක් කරන්න පුළුවන් පාපය එතන නැත්තම්. එහෙම නැත්තම් විශාල ගින්නක් නැත්තම් එතන. විශාල ගින්නක් තිබුණොත් වතුර පණිට්ටුවක් මොනව කරන්නද? මුකුත් කරන්න බෑ. ඒ නිසා සබ්බ පාපස්ස අකරණං පවෙන් දුර වෙන්න, පෞසිතුවේලි වලින් වළකින්න කුසලස්ස උපසම්පදා. දැන් පව් කරන්න එපයි කියන්නේ අදහස් වෙන්නේ මේ තවත් කෙනෙක්ගේ පීඩා, ගර්ජන, තර්ජන උහුලන් ඉන්න කියන එක නෙමෙයි. යම්කිසි සාධාරණ තැනක ඉඳලා කටයුතු කරන්න පුළුවන්. වෛරී සහගත සිතුවිල්ලෙන් කටයුතු නොකර ඉන්නට පුළුවන්. මම ඒක දැනගන්නේ මේ දුටුගැමුණු රජුරුවන්ගේ කියමනක් අනුව. එතුමා සඳහන් කරලා තියෙනවා මහාවංශේ එතුමගේ කතාවක, මා කිසිදු මිනිසෙක් නොමැළමි, මා කිසිම මිනිසෙක් මැරුවේ නැහැ, මා නැති කලේ නපුරයි. මොකද කියන්නේ? මම ද්‍රවිඩ ජනතාවටවත් එළාරටවත් ඒ ඉන්න කිසිම කෙනෙක්ට හානියක් කළේ නැහැ, ඝාතනය කළේ නැහැ. මම නැති කලේ නපුරයි. මම හිතන්නේ මේක අපේ මහින්ද රාජපක්ෂ මහත්තයත් ගෝඨාභය මහත්තයත් දැනගත්තොත් හොඳයි. මම මිනිස්සු වෙන්නේ නැහැ. නපුරක් තිබුණා මේ රටේ, ඒ නපුර නැති ගලම කිසිම ජනතාවකට, මිනිස්සුයෙකුට එරෙහි වෙන්නේ නැහැ. අන්නේ එතනින් තමයි මේ සද්ධර්මයේ නැගී සිටින්නේ. දැන් එතනින් පැහැදිලි වෙනව නේද මොනතරම් දාර්ශනික අවබෝධය තුළ දර්ශනයක් තියෙනවද කියලා. ඒ විශිෂ්ට ජයග්‍රහණ ලෝකේ ලැබුවේ විශිෂ්ට මිනිසුන් සිටියේ කොන්ද කෙලින් තියාගත්ත, ඔළුව කෙලින් තියාගත්ත හොඳ විමර්ශන බුද්ධියක් සමග, නැගී සිටින බලයක් සමග, සාධාරණත්වයේ යුක්තිය පදනම් කරගෙන ඈ කටයුතු කරන ශ්‍රේෂ්ඨ මනසක් හැදෙනවා මේ ධර්මයේ තුලින්. නිවටේක් කරන්නේ නැහැ. හැමදේම උහුල ගන්න කියන එක නිවටේක් කරන්නේ නැහැ. ඒ විවිධ කතා එහෙම අපි වරදවා ගත්තාම තමයි මේ නිවට තත්ත්වයට වැටෙන්නේ. ඒකට ඊට පස්සේ අපි හිතනවා අර පංච උපාදානස්කන්ධයේ ඉන්න පුජ්‍යලයාට පංච උපාදානස්කන්ධය නැති කෙනා යටත් වෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. පංච උපාදානස්කන්ධය නැති කෙනාට පුළුවන් පංච උපාදානස්කන්ධයේ මිනිස්යාව යටත් කරන්න. ධර්මයෙන් යටත් කරන්න පුළුවන්. දැන් මගේ ඉස්සරහට ඇවිල්ලා තියෙන හොඳ ඔය ලොකු ලොකු චණ්ඩී කියන අය ඇවිල්ලා තියෙනවා, ලොකු ලොකු කච්චි ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ මන් දිහා නිකන් බලලා අමුතු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ආනන්ද හැමදුරංගව අල්ලගන්න බැහැ තැනකේ. ඔයාලා අල්ලගන්න බද මිනිස්සුෙකුට ගහන්න හරි කොලරෙකින් හරි අල්ලගන්න ඕන. අල්ලගත්තොත් එතනින් අල්ලලා ගහන්නේ. අල්ලලා ගහන්න තැනක් අහු වෙන්නේ නැහැ මනසේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මට තේරුම් ගන්න බෑ, අල්ල ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඊට පස්සේ අනිවාර්යෙන් මේ සක්කාය දිට්ඨිය ඉවත් කරපු කෙනා කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න සියලුම චණ්ඩින්ට වඩා ඉහළයි. ඇයි හේතුව? චණ්ඩි ඔක්කොම මැරෙන්න බයයි. සක්කාය දිට්ඨිය නැති මනුස්සයා මැරිලා ඉවරයි. තේරුණා නේද? අරයා මරණය සහ ජීවිතය කියන එකේ දුරස්ත භාවයක් ඇතුව ජීවත් වෙන්නේ. මරණය ඈත, ජීවිතය මෙතන. ධර්ම අවබෝධය වෙච්ච කෙනාගේ ජීවිතය මරණය එකට පවතින්නේ. දුරස්ත නැහැ. එකට මිශ්‍ර වෙලා තියෙන එක. එයාට මරණයක් ඇත්තෙත් නැහැ, ජීවිතයක් ඇත්තෙත් නැහැ. අමරණීයත්වයක් තියෙනවා. අමරණීය මිනිස්සෙකුට මරණය හිමි මිනිස්සයා බයයි. ඔන්න චණ්ඩියෙක් වෙන්න ඕන නම් ධර්මයේ දකින්න වෙනවා. ඒකනේ කියන්නේ හිට්ලර් කියන්නේ මොකද්ද? ලෝකේ ඉන්න නිර්භයම පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ. ඇයිද කියලා අහුවාම ඔහු සතුව කිසිදු අවියක් නැත. ඈ වෙන දෙවිවරු ළඟ තියෙනවර මේ මොනවද තියෙන්නේ? ඒක එක එක හෙල්ල තියෙනවා, දුණු තියෙනවා නේ. හතරක් පහක් තියන අය ඉන්නවා, දෙකක් තුනක් තියන අය ඉන්නවා. නැත්තම් පොළු ගෑල්ලක් හරියට අරගෙන ඉන්න පිරිස් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සතුව ඒ කිසිවක් නැත. ඒ නිසා ලෝක නිර්භයම පුජ්‍යලයාට කිසිවක් රකින්නට නැත. කිසිවක් දරා ගන්නට දෙයක් නැත. කිසිම තර්කයක් නැත. කිසිම වාදයක් නැත. ලෝකයට යහපත කරන්නට අපිට කරන්න උවමනා කරන කෙනාට බලය අනවශ්‍යයි. අර කීවණක් කියන බලය අවශ්‍ය කරන්නේ වැරදි වැඩ කරන්නලු. නැත්තම් යහපතක් කරන්න බලය නැහැලු. නමුත් ඒක කියන්නේ සාමාන්‍ය ජනතාවට රටට සේවයක් කරන්න නම් ඒ රටේ නිලයේ ඕන නැතුව කරන්න බෑනේ. නමුත් සාමාන්‍යයෙන් අපිට ලෝකයේ යහපත කරන්නට බලය අනවශ්‍යයි. දැන් ස්වාමීන් වහන්සේ කියන කැදෙන මට කිසිම බලයක් නැහැ. මම බලයක් දුන්නත් මම බලය ලබා ගන්නෙත් නැහැ. බලයක් නැහැ. මේ ආයතනයේවත් අයිතිකාරයවත් මේ පවත්වාගෙන යන කෙනාවත් නෙවෙයි මම. හුදු නිකම්ම නිකන් කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඒක තමයි අපේ සැනසිලිදායක සුවයට හේතුව. අපි පින කරන්නේ අතහැරීමේ. පිනක් දන් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අන්න එතෙන්ද මනස පෝසත් වෙන්න ඕන. අපේ වීරද සොයි සමැතිතුමාද කටන පින්කම කරනවා. කල්ලා අවසන් වෙනකොට ජූතක බමුණ අර ආවා වගේ සන්තර රජුර ළඟට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා මොකද ඉල්ලන්නේ? අනේ සොයිස මහත්තයා කරපු අද පින් ටික ඔක්කොම මට අනුමෝදන් කරන්න මම මේ දුකේ අත මිදෙනවා කියලා ඉල්ලීමක් කළොත් මොකද කරන්නේ? අපේ මනස ශක්තිමත් වෙලා තියෙන්න ඕන. ඇත්ත තමයි මං තුන් මාසයක් තිස්සේ මහන්සි වෙලා බොහොම අමාරුවෙන් සිවුරු මාස්සලා ගෙනල්ලා ආමතුරුන්ට අප උපස්ථාන කරලා මං හදාගත්ත පින් ටික දන් දෙන්න පුළුවන් නම් අන්න එතන තමයි පින ඉක්මවා ගියපු ලෝකෝත්තර කුසල් ජනිත වෙනවා. පිනක් දන් දෙනවා සම්පූර්ණයෙන්ම. පිනත් අතහරිනවා. එතකොට ඇති වෙන මානසික ලොකු හිස් බවක් ඇති වෙනවා. නැත්තම් පිනට පොර කනවනේ අද සමාජයේ. නේ? පිනට සටන් කරනවා. පිනට පොර කනවා. එහෙම පොර කාලා පින් දැස් කරගන්න ඒව එච්චර වැදගත් නැහැ. ඒව එතකොට යන්නේ පුණ්‍යාභි සංඛාර. ඒවා මහත්ඵල වෙන්නේ අල්පඵල හට ගන්නවා. පිනක් දන් දුන්නොත් මහත්ඵල වෙනවා. මහානිසංස වෙනවා. ඒ මහානිසංස බලය මාර්ගඵල නිවන් සඳහා යනවා. මං පිනට ලෝභ කරලා කිසි කෙනෙක් ගෙවියෙ මෙහෙ ප්‍රත්‍ය ලබාගෙන නැහැ. ලබා ගන්නෙත් නැහැ. ඒක අපි හොඳටම මතක තියාගන්න ඕන. අපි මේ සේවන ලබන්නේ, මේ සිසිලස ලබන්නේ පින්වත් චන්දන තිසේලා මැතිතුමා නිසා. මේ තුන්වෙනි කටින පූර්ණෝත්සවයේ සිදුවෙන මේ ශාලාව. ඉතින් මට ලේසියෙන් කෙනෙක් මෙහෙම දෙයක් කරලා දෙන්නේ නැහැ. මොකද හේතුව මගේ කට හොඳ නැහැනේ. මම පෑදෙන විදිහට ඉන්නෙත් නැහැ. බිම බලාගෙන ඉන්නෙත් නැහැ. මහත්තුරුන්ට ඇඟිලියට කඩන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මට මේ ලෝකේ කෙනෙක් ලේසියෙන් නම් උදව්වක් කරන්නේ නැහැ. එහෙව් මට තමයි මේ චන්දසිසේරවැතුමා තමයි හාමුදුරන් වහන්සේගේ අර එහා පැත්තේ තිබුණු මුඩුක්කුවක් වගේ පැලක් තිබ්බේ. කවුරුත් දැක්කනේ. ඒ පැල මාලිගාවක් බවට පරිවර්තනය කරලා ලස්සනට හදලා දීලා පොඩි වාහනයක ගියපු හාමුදුරු ලොකු වාහනයකට දාලා දැන් අඩි 100ක් විතර උඩින් තියලා තියෙන්නේ. ඉතින් මට උඩින් ඉන්න තමයි ඒව තිබ්බේ. ඉතින් මාත් උඩින් ඉන්නවා ටිකක්. නේද? නැත්තම් ඉතින් බිමින් ඉන්නේ. ඉතින් ඒ தත්තයට මාව පත් කරා. ශක්තිමත් කළා. ඒ ශක්තිමත් වීම බොහෝ දෙනාගේ යහපත උදෙසා බොහෝ දෙනාගේ ධර්ම පිපාසය නිවීම සඳහා භාවිත කරන ලබා දෙන ශක්ති ප්‍රමාණය ඒ කාරණේ පිළිබඳව අපි විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරන පින් දෙනවා. ඉතින් පින්නතුන් අද දවසේ මේ කරුණු ටික අවබෝධ කරගත්තා, තේරුම් කරගත්තා. ජීවිතයේ ධර්මයෙන් සැනසීමටපත් කරගන්න, කල්යාණ මිත්‍රත්වයේ සොයාගන්න, හරියට තෝරගන්න. ඒ කල්යාණ මිත්‍රත්වයේ අඩුවක් නැතුව සද්ධර්මයේ දේශනා කරනවා. ඒ කල්යාණ මිත්‍රත්වයේ දේශනා කරන ධර්මයේ යොනිසෝ මනසිකාරය දෙන්න. යොනිසෝ මනසිකාරය දීලා හරි දේ අවබෝධ කරගෙන හරි දේත් එක්ක පරිවර්තනය වෙන්න ඔබට ඒකාන්ත වශයෙන් මේ පංච උපාදාන ස්කන්ධයෙන් ඈතරව ලබන අරහත් ඵල සමාපත්තියම මේ ධර්ම මාර්ගයේම ලබන්නට සාක්ෂාත් කරන්නට පුළුවන්. හැම දිනාටම උතුම් තෙරුවනේ සරණයි. සාදු.